Honorable Iran Vikramaratna.
Thank you.
You have 7 minutes.
Thank you. Ada rate vishala arbudayak thiyenawa eka hemoma danna deyak namuth api attata kalpana karanna one ada janathawa balaporuttu wena janatha paramaadhipathya wenuen tamai api me 21 wana sanshodhane ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද මේ 21 වන සංශෝධනයෙන් කියන්නේ? මේ 21 වන සංශෝධනයෙන් කියන්නේ මේ විදායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නැත්නම් ජනාධිපතිතුමාගේ විදායක බලතල කප්පාදු කරන්න කියලා තමයි කියන්නේ. සමහර අය තර්ක කරලා කියනවා අද රටේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ගෑස් හිඟය, භූමි තෙල් හිඟය, පෙට්‍රල් හිඟය, ඩීසල් හිඟය, විදුලිය කප්පාදුව, ආහාර හිඟයක් තියෙනවා, ඖෂධ හිඟයක් තියෙනවා කියලා කියන්නේ. නමුත් මේ ආර්ථික අරගලයට ඉස්සරහෙන් තියෙන ඇත්තම දේශපාලන අරගලයක් තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අපි දන්නවා මේ ජනාධිපති ක්‍රමය තුළින් ජනාධිපතිතුමා පත් වෙලා පාර්ලිමේන්තු තුනෙන් දෙක ඡන්ද බලයකුත් තියාගෙන 20 වෙනි සංශෝධනයකුත් ගෙනාවා. 20 වෙනි සංශෝධනය ගෙනාවා. අත මෙතන නැහැ අවාසනාවකට අපේ නීෂි විශාරද අලි සබ්රි එතුමා තමයි 20 වෙනි සංශෝධනය ගෙනාවේ. එයාට කියන්න ඕනේ ඒක ෆේල් කියලා. ඒක ෆේල්. ඉතින් ඒකත් ගෙනල්ලා මේ බලය ගත්තා. බලය අරගෙන හරිද හිතුවා පාර්ලිමේන්තු මග හැරලා කැබිනට් මණ්ඩලයේ මග හැරලා නිලධාරීන් එක රට ගෙනියන්න පුළුවන් කියලා. මේක තමයි වෙලා තියෙන ලොකුම අර්බුදය. ඉතින් අපි මේකෙන් කොහොමද එළියට එන්නේ? වසර 35කට විතර පිට ඉන්න ජනතාව කියලා තිනවා මේ විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. සමහර අය ජනාධිපති ක්‍රමයට ඉල්ලනකොට රට වටේ යනකොට චන්ද්‍රිකා කුමාරණතුංග මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මේ ඔක්කොමලා කිව්වා එක්ක මේක අහෝසි කරනවා නැත්නම් මේකේ බලතල අඩු කරනවා කියලා කිව්වා. නමුත් ඇත්තටම ඒක වෙලා නැහැ. මට නම් ලැජ්ජයි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය ඇත්තටම විවස්ථාවක් ගෙනාව ඒක අහෝසි කරන්න. ඒ දායක ගිනි තිබ්බා මේ පාර්ලිමේන්තුවේ. ඒක කියන්නත් ලැජ්ජයි. ඉතින් අද අපි ඉදිරිපත් කරලා තියෙන සංශෝධනයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති කෙනෙක් තමයි අපි ඇති කරන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ මේ ජනාධිපතිතුමාව පත් කර ගන්නවා. එතකොට ඔහු රාජ්‍ය නායකයා, හමුදාවන් වල නායකයා වෙනවා. නමුත් අගමැති හැටියට පත් කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙන පුද්ගලයා. එතකොට ඒ පුද්ගලයා කැබිනට් මණ්ඩලයක් යෝජනා කරනවා ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා ඊට පස්සේ කැබිනට් මණ්ඩලය පත් කරනවා. කැබිනට් එක 25කට සීමා කරනවා. රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති ඔක්කොමලා 25යි. ඒක අපි සීමා කරනවා. මේක තමයි ජන අරගලයේ ඉන්න අයගේ ඉල්ලීම. මේක අපි කරන්න ඕනේ. මේකට විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඒක කරන්න විද්‍යාත්මක පදනමක් තියෙනවා. ඉතින් සමහර අය හිතනවා පාර්ලිමේන්තු ක්‍රමයට ගියොත් සමහරාලාවට අස්ථාවර භාවයක් ඇති වෙයි කියලා. ඇයි මිනිස්සුන්ට පක්ෂ මාරු කරන්න පුළුවන්නේ? හුඟක් වෙලාට තනතුරු වලට පක්ෂ මාරු කරනවානේ, සල්ලි වලට පක්ෂ මාරු කරනවානේ. මේක ලැජ්ජයි කියන්නේ මේ කතාවත්. ඉතින් වෙන දේවල්. ඉතින් අපි මේ ඉදිරිපත් කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනය තුළ කවුරු හරි පක්ෂයක් මාරු කළොත් ඒ අයට ඇමති කමක් ගන්න බෑ. ඒක අපි තහනම් කරලා තියෙන්නේ. ඇමති කමකට යන්න බෑ කාටවත්. මීට පස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනවර්මක එක පක්ෂයෙන් අරගෙන ඇවිල්ලා තව පක්ෂයකට ගිහිල්ලා ආණ්ඩුවකට ගිහිල්ලා ඇමති කමක් ගන්න බෑ. ඒක අපි ඒක නැති කරලා තියෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා. ඒ විතරක් නෙමෙයි, දැන් අධිකරණ වලට ගිහිල්ලා අවුරුදු 2-3ක් ඇදගෙන යනවා. ඒකටත් අවස්ථාව නැහැ. කෙලින්ම ඒ පක්ෂයේ පරීක්ෂණයක් තියලා යව අයින් කළොත් යාඩ තියෙන එකයි කෙලීම යන්න තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ සුප්‍රීම කෝට් එකට මාසෙයි තියෙන්නේ. මාසයක් තුළදී ඒක තීරණය කරන්න ඕනේ. ඒ ආව අයින් කිරීම හරිද වැරදිද කියලා මේ ප්‍රොසීඩියරල් කතාවල් කියලා හරියන්නේ නැහැ. සාක්ෂි බල්ලා තීරණය කරන්න ඕනේ. ඉතින් මේ පක්ෂ මාරු කිරීමටත් අපි ඒකටත් යම් කිසි සීමාවන් දාලා තියෙනවා. ඊට පස්සේ විවස්ථාදායක සභාව, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවල්, මේවා 19 වෙනි සංශෝධනයේ තිබුණානේ, මේවා නැවත අපි ගේනවා. මට එක කතාවක් පොඩ්ඩක් මතක් වෙනවා. පාස්කු දින බෝම්බ ප්‍රහාරය වුණා. උනේ ගමම්ම මම ගියා අරලියකා මන්දිරයට. මම අරලියකා මන්දිරයට යනකොට එදා හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ තුමා කිව්වා,
honorable member you have 2 more minutes.
මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා මේ හමුදාවල නායකයන්ට මෙතනට එන්න එපා කියලා තිනවා. ඒ නිසා අපි යමු ආරක්ෂක අමාත්‍යංශයට. ඉතින් ආරක්ෂක අමාත්‍යංශයට ගියා. එතුමා ගියා, අපිත් ගියා. අපි ගිහිල්ලා එතන මමත් ඇතුළට ගියා. ඇතුළට ගියාම මම රුවන් විජේවර්ධනගෙන් ඇහුවා, ඔහු තමයි නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාගෙන් ඇහුවා, ඔබතුමාද ආරක්ෂක ඇමති කියලා. නෑ නෑ, ජනාධිපතිතුමා රට ගිහිල්ලා මාව දිවුරුම් දුන්නේ නැහැ, මට වැඩ බාර කළේ නැහැ කියලා. ඊයේත් ඔය ප්‍රශ්නේ ඇහුවේ අලි සබ්රි ගිහිල්ලා තියෙන වොෂින්ටන් වලට, කාටද මේ වැඩේ බාර දීලා තියෙන්නේ කියලා. බාර දීලා නැහැ කාටවත්. ඊයේත් ඔය ප්‍රශ්නේ ආවා. ඉතින් රුවන් විජේවර්ධනටවත් ඒක දීලා නැහැ. නමුත් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරුවේ ගිහිල්ලා තියෙනවා. ඒවට ඉඩ තියන්නට බෑ. ඊට පස්සේ අපි ගියා ආරක්ෂක කවුන්සිලයට ගියා. මමත් ගියා ආරක්ෂක කවුන්සිලයට. ආරක්ෂක කවුන්සිලයට ගියාම තමයි දැනගත්තේ ඒක නායකයෝ ජනාධිපතිවරු මූණ බලල එක එක්කෙනාට එන්න කියනවා කියලා. අපි මේ යෝජනාවේ අපි සඳහන් කරලා තියෙනවා කවුද ආරක්ෂක කවුන්සිලේ ඉන්න ඕනේ කියලා. මේක මේ එක එක්කෙනාට හිතන විදිහට නටන්න බෑ. නීතියානුකූලව ක්‍රියාත්මක කරන්නට ඕනේ. දැන් ලොකු ජනාර්ගලයක් තියෙනවා. මේ ජනාර්ගලය නිසා අපි ජාතික ආරක්ෂක කවුන්සිලයකට, ජාතික ආරක්ෂක කවුන්සිලයක් කොහොම හරි මම කියුවේ ඒක ස්ථාපිත කරනවා, රාජ්‍ය සභාවකුත් ඇති කරනවා. ඇයි රාජ්‍ය සභාවක් ඇති කරන්නේ? මේ රටේ ඉන්නවා දැන් තරුණයෝ ඉන්නවා, ගෝල් ෆේස් එකේ රට හරහම ඉන්නවා. එතන විද්වතුන් ඉන්නවා, වෘතියවේදීන් ඉන්නවා. මේ අය අපි ගේන්න ඕනේ රාජ්‍ය පාලන තන්ත්‍රය තුළට ගේන්න ඕනේ. එක විදියක් ඇවිල්ලා ඔක්කොමලට අපි කියන්නේ පක්ෂවලට ඇවිල්ලා ඡන්දයෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට එන්න කියලා. නැත්නම් අලුත් පක්ෂ හදාගෙන එන්න. නමුත් ඊට අමතරව හැමෝම දේශපාලනයට එන්න කැමති නෑනේ. නමුත් ඊට අමතරව අපි යෝජනා කරලා තිනවා ඔය සංශෝධනේ රාජ්‍ය සභාවක් ඇති කරන්න, අවසන් කරනවා රාජ්‍ය සභාවක් ඇති කරන්න යෝජනා කරනවා. ඒකෙදී මේ අයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ රාජ්‍ය සභාවෙන් කැබිනට් මණ්ඩලයට එයාගේ අදහස්, ඒ වගේම පනත් ඒ අයට ඉදිරිපත් කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයේ සලකලා පාර්ලිමේන්තුවට ලබා දෙන්න. ඉතින් මම මේ කියන්න ඕනේ, අවසානයේදී කියන්න ඕනේ, ඔව් ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ ආර්ථික අර්බුදය විසඳන්න අපි එක් වෙමු. නමුත් ඊට ප්‍රථමයෙන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්න අපි එකතු වෙමු. අපි එකතු වෙලා ඒ ප්‍රශ්නේ විසඳලා ඊට පස්සේ ඉතුරු ප්‍රශ්න අපිට ඉබේටම එකතු වෙලා විසඳන්න පුළුවන් කියන විශ්වාසය අපිට තිබෙනවා. ස්තුතියි.
Thank you. Honorable Dayasiri Jayasekara, you have 6 minutes. Yes, Honorable Member. Honorable Gajendra Kumar.
I want to raise a point of order, Honorable Chair. You see, the table informs me that I was originally allocated 10 minutes. And the table now informs me that I only have 5 minutes. I mean, this is ridiculous. Our party only has one speaker. We can't even formulate an argument. We don't disturb this house. We behave with decorum. We don't delay proceedings. We can't be penalized like this. If that is the case, please inform us. We'll leave.
Honorable Member, I agree with that. We have been discussing this in the party business meeting, business committee meetings as well. I think if you can raise it in the business committee meeting as a party leader, I think this will be meaningful.
You must also do justice by members. You see, when other people are disturbing and you're cutting us by half, tell us that you don't want us to, you don't want to hear what we have to say.
We'll refer to the speaker and we'll liquid to that. Thank you. Honorable Dasis Jayasekara,
you have 6 minutes. Sabha Sabhapathumani, visheshayen ad davase me parliamentuwe sikurada davasa. Adath prashnayata visumak naha. Adath me vidiyatama asthavara aanduwak tawadurata kriyaathmaka wemin thibena. ප්‍රශ්න වලට විසඳුම් නැහැ. නමුත් මම කියන්න කැමතියි, අපි විශේෂයෙන්ම මේ ඊයේත් අදත් 52ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස. විශේෂයෙන්ම පළවෙනි කාරණය තමයි ඊයේ මං හිතන්නේ අපේ එරා වික්‍රමන්ත මැතිතුමා කතා කරගෙන ගියා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙනෙන වැඩපිළිවෙළ. මේ රටේ අපි දන්නවා අපි වෙස්ට්මින්ස්ටර් ක්‍රමයට සෑහෙන කාලයක් හිටියා. 78 ඉඳලා අපි ජනාධිපති විධායක ජනාධිපති ධුරය යටතේ අවුරුදු ගාණක් අපි කටයුතු කළ තිබෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවල ඒවා වෙනස් වෙලා එක වෙලාවක 17 වෙනි ආණ්ඩුක්‍රම අවස්ථා සංශෝධනය, ඒකෙන් බලතල අඩු වෙනවා ජනාධිපතිවරයාගේ, ආපහු ඊළඟට 18 ගණන්ලා නැවත බලතල වැඩි කරගන්නවා, ආයි 19 ගණන්ලා බලතල අඩු කරගන්නවා. අඩු කරගත්තාම විශාල අර්බුදයක් එනවා ආයි රට ඇතුලේ විධායක ව්‍යවස්ථාදායකගේ ගා ගන්න තැනකට එනවා. ඊළඟට ආපහු නැවත 20 ගණන්ලා තිබුණාටත් වැඩිය ඉතාම දරුණු දැනකට මේ ජනාධිපති බලතල වැඩි කරගන්න. ඒ නිසා අපිට දැන් මේ ක්‍රියාවලිය තුළ සජිබේ ඉදිරිපත් කළ තිබෙන ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ක්‍රියාවලියේදී අපි කල්පනා කරන්න තියෙන්නේ දරුවයි වේසමයි වතුරයි ඔක්කොම එළියට විසිකරන්න අපිට බෑ. ඒ නිසා අපිට රටේ පාර්ලිමේන්තුව විදියට අපිට මේ වැඩපිළිවෙල තුළ අපි දන්නවා මේ ජනාධිපතිවරණේ ගැට ගැහිලා තියෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඡන්ද ක්‍රමය. අපි එදා තිබී ඡන්ද ක්‍රමය එක් වස්පාස පොස් නැත්තම් එක හැම ආසනයකින්ම කට්ටිය තේරලා යන විදියට වැඩපිළිවෙලක් වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය අපි කියනවා. ඒ නිසා ජනාධිපති ක්‍රමය ආරක්ෂා වෙලා තියෙන එක කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒක දෙවෙනි කාරණය. ජනාධිපති ක්‍රමයත් එක්ක ගැට ගැහිලා තියෙන අනික් කාරණය තමයි පළාත් සභා ක්‍රමය. බැරලා පළාත් සභා ක්‍රමය ජනාධිපතිවරයෙක් නැතුව ක්‍රියාත්මක වෙන්න ගියොත් අනිවාර්යෙන් අපිට 1987 ශරවනන්ද විනිශ්චයකාරතුමා දුන්න බෙදුණු නඩු තීන්දුව අනුව ඉතුරු වෙන්නේ ෆෙඩරල් රාජ්‍ය. ඒ නිසා අපිට ඒකට ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න බැහැ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදියට. ඒ නිසා තමයි අපි බොහොම පැහැදිලිව අපේ ඒකීය සංකල්පයත් ආරක්ෂා කරගෙන එදා ඒ දුන්න නඩු තීන්දුවත් කල්පනා කරලා ජනාධිපතිකම අහෝසි කරනවා නම් කොහොමද ඒක කරන්නේ කියන අනාගත වැඩපිළිවෙළට අපිට යා යුතුයි. හැබැයි ඒ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය තුළ රට බෙදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වගේම අස්ථාවර ආණ්ඩුවක් මේ පාර්ලිමේන්තු තුළ ඇති වෙනවා නම් අපිට ඒකට අත උස්සන්න පුළුවන් වාතාවරණයක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ක්‍රියාදාමය තුළ අපි චන්ද්‍ර ක්‍රමයත් ඒ වගේම පළාත් සභා ක්‍රමයත් කොහොමද ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ නැත්නම් කොහොමද මේවා ගැන යම් සාකච්ඡාවක් ක්‍රියාත්මක කළ යුතුයි. ඊට අමතරව මෙයට සෑහෙන කාලයක් යනවා මේ ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන ක්‍රියාදාමයට. මොකද හේතුව මේකට ජනමත විචාරණයක් තියන්න ඕන. මේ ජනමත විචාරණය තීන්දුව කරන්නේ මේ රටේ දැනට ඉන්න ජනාධිපතිවරයා. ජනාධිපතිවරයාට පමණයි ජනමත විචාරණයක් කරනවන්න පුළුවන්. ඒ නිසා ජනමත විචාරණයක් එතුමාට කරනවන්න එතුමා කැඳෙව්වේ නැත්නම් මොකද වෙන්නේ? ජනාධිපතිකමේ අහෝසි වෙන්නේ නැහැ. අහෝසි වෙන්න මහජන මතයක් ගන්නත් බෑ. අනිත් එක ජනමත විචාරණයක් මේ වෙලාවේ කැඳවන්නත් බෑ. අපිට තියෙන තත්ත්වයන් එක්ක මිනිස්සු ජනමත විචාරණයක් තියා ඡන්දයක් තියා දේශපාලන ඉන්න මේ 225 එපා ගෙවල් වලට පළයව් කියලා ගහන තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ ජනමත විචාරණයක් කොයිතරම් සාර්ථක වේද කියන කාරණේ අපිට තියෙනවා. ඒ නිසා අද අපි මේ කටයුත්තේ අපිට කල්පනා කරන්න තියෙන නිසා මේ අරගලයේ ඉන්න සහෝදරුන්ට අද අවශ්‍ය වෙලා තියෙන කාරණේ තමයි පළවෙනියෙන් රාජපක්ෂවරු ගෙදර යන්න ඕනේ කියලා. ඊළඟට ජනාධිපති ගෙදර යන්න කියලා. ඊළඟට රාජපක්ෂවරු ගෙදර යන්න කියලා. ඊළඟට 225 ගෙදර යන්න කියලා. මං හිතන්නේ ඒක ඇතුලේ ජනාධිපතිකම අහෝස කරන්න කියලා කවුරුත් තරම් පාට කියනවා කියලා. නමුත් මම කියන්නේ ජනාධිපතිවරයාගේ තියෙන අභිමත බලතල අඩු කිරීම සඳහා වන වැඩපිළිවෙලක් ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි අපි කතා කරන්නේ ඒකට වැඩි වෙනත් කාරණයක් අපි මේ 21 සංශෝධනය ගෙනල්ලා අපි ඉල්ලන්නේ සාමකාමී විප්ලවයක්. 19 වෙනි සංශෝධනය සහිත සංශෝධන සහිතව 19 වෙනි සංශෝධනය නැවත ගෙනීම තුළ අපිට විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එකක් විශේෂයෙන් මේ රටේ කොමිසම් සභා ඇති කිරීම. අපි දන්නවා ඒ කාලෙත් කොමිසම් සභාවල විශාල අර්බුද තිබුණා. ඒ කොමිසම් සභාවල ඇත්තටම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි අපිට තියෙන ප්‍රශ්නේ තමයි කොමිසම් සභාවල අපිට ස්වාධීන මිනිස්සු හොයාගන්න නැහැ මේ රටේ. කොමිසම් සභාවකට පත් කෙරුවොත් කොමිසම් සභාවේ තියෙන ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ නැහැ මේ පත් කරපු මිනිස්සු. ඒකයි මේ තිබුණ ප්‍රශ්නේ. වෙන එකක් නෙමෙයි. ඉතින් අපි ඒකලත් වැඩපිළිවෙළක් හදලා තියෙනවා මේ වැඩපිළිවෙළ තුල. ඔවුන් ස්වාධීන වැඩ කරන්නේ නැත්නම් කොහොමද අපි ඒකට විරුද්ධව ක්‍රියා කරන්නේ? ඒ නිසා මෙන්න මේ වැඩපිළිවෙළ තමයි අපි අද අපේ විජයදාස රාජපක්ෂ මහත්තුමා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ගෙනාවේ. එතකොට මේ යෝජනාව ආණ්ඩුවට පුළුවන් අපි සාමාන්‍යයෙන් මේක මාස 6ක් යනවා අපි මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න යනකොට. මොකද මාස 6ක් මේක ඕඩර් බුක් එකේ තිබිලා ඊට පස්සේ තමයි මේක විවාදයට ගන්න. හැබැයි ආණ්ඩුවට අපි ඉල්ලීමක් කරනවා එදා අගමැතිතුමා කිව්වා වගේ 19 වෙනි සංශෝධනය නැවත සංශෝධන සහිත ගේනවා කියලා ජනා අගමැතිතුමා එදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරා. අපි ඉල්ලනවා එතුමගෙන් මේ ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ කරුණාකරලා මේක ඉතාම හදිසි යෝජනාවක් ලෙස මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තමුන්නාන්සේලාගේ යෝජනා අදහස් අරගෙන අනෙක් පක්ෂත් එක්කත් සාකච්ඡා කරලා අපි පළවෙනියෙන් ඉස්සෙල්ලා අපි ගේන්න ඕනේ 21 වෙනි සංශෝධනය පළවෙනියෙන් ගෙනල්ලා මේ ක්‍රියාදාමය සකස් කරන්න. මේක එක පැත්තකින් අපේ අරගලකරුවන් ඉල්ලන ඒ ක්‍රියාවලිය තුළ අපිට යන්න නැත්නම් සාමකාමී විදියට අපිට කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ කරන්න පුළුවන් විප්ලවයක් විදිහට අපි සලකන්න කැමැති. ඒ වගේම මේකෙදී මම කියන්න කැමතියි අපිට අද මහානායක හඳුරු මොනවද කියලා තියෙන්නේ? මහානායක හඳුරු කරලා තියෙන යෝජනාවෙත් මේ කාරණේම තියෙනවා. උන්වහන්සේලාත් බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේ 19 වෙනි ආණ්ඩුකේ වාසා සංශෝධන නැවත සංශෝධන සහිතව ගේන්න කියලා. ඒ තිබිච්ච දුර්ලභ දුර්වල තත්ත්වයන් නැති කරලා ස්ථාවර තැනකට ගේන්න කියලා. අද මේ රටේ අපි දන්නවා කවුරුත් හොරකමට වංචාවට දූෂණයට විරුද්ධව හැම කෙනාම කතා කරනවා. හැම කෙනාම හොරු හොරු කියලා තමයි කතා කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම හොරු කියලා තමයි එළියේ ඉන්න මිනිස්සු කතා කරන්නේ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ හොරු ඉන්නවා. හැම පක්ෂකම හොරු ඉන්නවා.
Honorable member please wind up.
ඉතින් ඒ හොරු ටික අපිට එක විනාඩියක් මම ඔබතුමාගේ ඉන්නවා. ඒ නිසා මේ වගේ වැඩපිළිවෙලක් ඉස්සරහට යනකොට අපිට වැඩ කොටස් ගන්නාවක් තියෙනවා. අපිට ඔඩිට් කමිෂන් එක ගේන්න පුළුවන් මේක ඇතුලේ. මේක තියෙනවා අපි දාලා. ඊළඟට ප්‍රසම්පාදන කමිටුවත් ප්‍රසම්පාදනය නැහැ මේ රටේ. හිතෙන හිතෙන විදිහට Tamanට කැමති විදිහට මේවා දෙනවා. ඒ නිසා ප්‍රසම්පාදන කමිටුවක් හදලා ප්‍රසම්පාදන කමිෂන් සභාවක් තියෙනවා. විගණන කොමිසමක් තියෙනවා. මේ රටේ දූෂණය වංචාවට විරුද්ධව විශාල වැඩපිළිවෙළක් මේක තුළ ක්‍රියාත්මක කරනවා කියන එකත් මම මතක් කරමින් විශේෂයෙන් මේකට අවශ්‍ය කරන ඒ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුවට බාර ක්‍රියාවලියක් බවට පත් කළ යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
Thank you. Honorable S. Adekalnathan, you have 11 minutes.
நன்றி குழுக்களின் தலைவர் அவர்களே. இன்று இந்த நாட்டிலே நடைபெறுகின்ற பிரச்சனைகள் சம்பந்தமாக இதை எங்களுடைய தேசத்திலே வாழுகின்ற சிங்கள தமிழ் தமிழ் பேசும் மக்கள் எப்படி இதை கொண்டு செல்ல வேண்டும் என்ற ரீதியிலே எனது கருத்துக்களை பகிரலாம் என்று நான் எண்ணுகின்றேன். முதலாவது நான் சொல்லுகின்ற விடயம் எனது குருவாக நான் நேசித்த எங்களுடைய ராஜப்பு ஜோசப் பாண்டகை அவர்களுடைய ஒரு வருடம் இறந்த நிகழ்வை நினைவு கூறுகின்ற அதே நேரத்திலே அந்த மாமனிதன் எங்களுடைய தமிழ் மக்களுக்கு ஆற்றிய தமிழ் பேசும் மக்களுக்கு ஆற்றிய சேவைகள் இறக்கும்போது கூட மக்களுடைய பிரச்சனைகளை சிந்தனையில் வைத்தவனாகத்தான் அவர் இறந்து போனார். ஒரு முறை இப்பொழுது இருக்கின்ற ஜனாதிபதியை ஜனாதிபதி பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருக்கின்ற போது இதை ஏன் சொல்லுகிறேன் என்றால் அன்று தீர்க்க தரிசனமான ஒரு விடயத்தை எங்களுடைய ஆயர் அவர்கள் சொன்னார். 3 மணிக்கு அவருடைய காரியாலயத்திலே எங்களுக்கு நேரம் தரப்பட்டது. அதிலே நானும் அருத்தந்தை இப்போ பழைய எங்களுடைய குறுமுதல்வர் அவர்கள் விக்டர் சோசை அவர்களும் ஆயர் அவர்களும் சென்றிருந்தோம். அவருடைய காரியாலயத்திலே 3 மணிக்கு நேரம் தரப்பட்டது. ஆனால் எங்களை சந்தித்தது 7 மணி. ஆயர் அவர்கள் முள்ளிக்குளம் சம்பந்தமாக ஏற்கனவே இவர் அங்கு சென்று சொன்ன உத்தரவாதத்தை நடைமுறைப்படுத்தவில்லை என்று சொல்வதற்காகத்தான் அங்கு சென்றிருந்தார். நானும் சென்றிருந்தேன். ஆனால் 7 மணிக்கு சந்தித்தவர் எங்களை ஆயரை கணக்கெடுக்கவில்லை. அவர் தன்னுடைய வேலைகளை பார்த்து கொண்டு கதையை கேட்டுக்கொண்டிருந்தார். இறுதியாக எங்களுடைய ஆயரவர்கள் ஒரு கருத்தை சொன்னார்கள். அதை கண்டிப்பாக சொல்ல வேண்டும். என்னுடைய மக்கள் சார்பாக நான் வந்து உங்களை சந்திக்க நேருகின்ற போது என்னுடைய மக்களுடைய பிரச்சனையை தீர்க்க முடியாத அதற்கான கருத்தை சொல்லாத நீங்கள் நான் உயிரோடு இருப்பனையோ தெரியாது. ஆனால் சிங்கள மக்கள் உங்களை தூசிப்பார்கள். அது நடக்கும் என்று அங்கு எழுந்து வருகின்ற போது அவருக்கு முகத்துக்கு முன்னாலே இந்த தீர்க்க தரிசனமான செய்தியை அவர் எடுத்து சொன்னார். அது இப்பொழுது நடக்கிறது. குழுக்களின் தலைவர் அவர்களே, இப்பொழுது பார்த்தோம் என்றால் நேற்றைய தினம் உயிர்த்த ஞாயிறு படுகொலை 3 வருடங்களை தாண்டி இருக்கிறது. இந்த 3 வருடங்களிலே எந்த ஒரு முன்னேற்றமும் நடைபெறவில்லை என்பதை இங்கு பல பேரும் சுட்டிக்காட்டினார்கள். இதிலே எனக்கு ஒரு சந்தேகம். இந்த தேர்தலிலே ஜனாதிபதி தேர்தலிலே வெல்லுவதற்காக ஒரு சதித்திட்டத்தை மேற்கொண்டார்களா என்பது எனக்கு ஒரு சந்தேகம். இதிலே எங்களுடைய முஸ்லீம் மக்களை எதிரிகளாக பயங்கரவாதிகளாக ஒரு குறிப்பிட்டவர்கள் செய்த சம்பவத்தை வைத்துக் கொண்டு முஸ்லீம் மக்களை நசுக்குகின்ற ஒரு செயல்பாட்டை இந்த அரசாங்கம் செய்தது. ஆனால் அதே நேரத்திலே இந்த உயிர்த்த நாட்டிலே மரித்து போன அந்த உறவுகளின் ஆத்மா இன்றைக்கும் ஒரு தங்களுடைய தீர்வை நோக்கி ஒரு அவலத்தை, அந்த உயிர் அச்சுறுத்தல், அந்த உயிர் பிரிகின்ற போது அவர்கள் ஏங்கிய அந்த ஏக்கம் இன்றைக்கு இந்த அரசு மீது பாய்ந்திருக்கிறது. அதிலே நான் எங்களுடைய மல்கம் ரஞ்சித் ஆண்டகை அவர்களுக்கு நான் உண்மையிலே பாராட்ட வேண்டும். இந்த ஆயரை, எங்களுடைய ஆயரின் சில விஷயங்களை அவர் கைதொட்டி செய்து சென்று கொண்டிருக்கிறதை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. உண்மையிலே அந்த மக்களுக்கு நீதி கிடைக்க வேண்டும் என்று ஐநா வரைக்கும் சென்று கொண்டிருக்கின்ற எங்களுடைய மல்கம் ரஞ்சித் ஆண்டகை அவர்களுக்கு இறைவன் நல்ல ஆசியை கொடுக்க வேண்டும் என்று நான் பிரார்த்தித்து நிற்கின்றேன். குழுக்களின் பிரதி தலைவர் அவர்களே, இன்றைக்கு எங்களுடைய பிரதேசத்திலே இந்த முள்ளி வாய்க்காலிலே இன்றைக்கும் எங்களுடைய தாய்க்குளம் போராடி கொண்டிருக்கின்ற காணாமல் போனவர்கள் என்று அழைக்கப்படுகின்றவர்கள் எப்படி ஒப்படைக்கப்பட்டார்கள் என்று யாருக்குமே தெரியாது. எங்களுடைய ஒப்படைக்கப்பட்டவர்கள் எங்களுக்கு திருப்பி தர வேண்டும் என்று சொல்லுகின்ற கோஷங்கள் தான் இன்றைக்கு போராட்டங்களாக மாறியிருக்கிறது. அந்த நேரத்திலே ஒரு சிறு நம்பிக்கையோடு காயப்பட்ட தன்னுடைய குழந்தையை, காயப்பட்ட தன்னுடைய தகப்பனை, காயப்பட்ட தனது மனைவியை, தனது கணவனை இந்த ராணுவத்திடம், அதிகாரிகளிடம் ஒப்படைத்து மீண்டும் இவர்கள் வருவார்கள் என்று அந்த ஒரு எதிர்பார்ப்போடு ஒப்படைத்தவர்கள்தான் இன்றைக்கு காணாமல் போன எங்களுடைய உறவுகளை தேடுகின்ற தாய்மார்களுடைய அவலமாக இருக்கிறது. குருக்களின் பிரதி தவிசாளர்களே, அந்த ஏக்கம் இன்றைக்கும் அந்த தாய்மார்களுடைய வயிற்றிலே அவர்களுடைய அந்த அந்த சிந்தனை தான் உயிரோடு ஒப்படைத்தவர்கள் இன்றைக்கு காணாமல் போய்விட்டார்களா, இருக்கிறார்களா இல்லையா என்று கேட்கின்ற அந்த போராட்டத்தை இன்றைக்கு செய்வது இந்த அரசாங்கம் கணத்திலே எடுக்கவில்லை. அதற்கு முதல் நான் ஒன்றை சொல்ல வேண்டும். எந்த இடத்துல சுட்டுக்கொண்டாங்க மாவனன்? இப்ப சுட்டுக்கொண்டு சிங்கள ஒரு ஆளை சுட்டாங்க. இந்த போலீஸ் ரம்புக்கணையிலே சிங்கள சகோதரர் படுகொலை செய்யப்பட்டார். வடக்கு கிழக்கிலே அவருக்கு அஞ்சலி செலுத்துகிறார்கள். வடக்கு கிழக்கிலே அவருக்கு அஞ்சலி செலுத்துகின்ற நிகழ்வுகள் நடைபெறுகிறது. ஆனால் இந்த வெற்றி வாகை சூடியவர்கள், இந்த ஜனாதிபதி போர் வெற்றி என்று சொல்லுகின்ற அந்த நிலையை அவர்கள் எட்டுகின்ற போது அதை ஏற்றுக்கொள்ள முடியாது. ஏனென்றால் அவர்களுடைய திறமை இந்த ஆட்சியிலே தெரிகிறது. ஆகவே சர்வதேசத்தின் உதவியோடுதான் எங்களுடைய ஆயுத போராட்டத்தையும் எங்களுடைய மக்களுடைய அந்த போராட்டத்தையும் மவனித்தார்கள் என்பதை இங்கு நான் சுட்டிக்காட்ட வேண்டும். இந்த திறமையற்றவர் தான் இன்றைக்கு ஜனாதிபதியாக இருக்கிறார். இன்றைக்கு சிங்கள மக்களிடம் நான் ஒன்றை கேட்க விரும்புகின்றேன். சிங்கள சகோதர சகோதரிகளிடம், சிங்கள இளைஞர்களிடம் நான் கேட்க விரும்புகின்றேன். நாங்கள் எல்லாரும் ஒன்று சேர வேண்டும். தமிழர்களிடம் தங்களுடைய கங்கேதியத்தை காட்டினார். அவர்களை அழித்து ஒழிக்கின்ற சிந்தனையை செயல்பட்டார். முஸ்லிம் மக்கள் மீது தங்களுடைய கையை நீட்டினார்கள், விரலை நீட்டினார்கள். இன்றைக்கு தங்களை ஆதரித்த சிங்கள மக்கள் மீது அவருடைய கவனம் செலுத்தப்பட்டிருக்கிறது. ஆகவே இதை நாங்கள் ஒன்றாக சேர்ந்து எதிர்த்துக் கொள்ளுகின்ற இந்த நாட்டிலே வாழுகின்ற தமிழ் இனம், முஸ்லிம் இனம், மலையக மக்கள், சிங்கள மக்கள் என்று பாகுபாடு இல்லாது, சிங்கள மக்கள் என்று பாகுபாடு இல்லாது இந்த தேசத்திலே நாங்கள் ஒற்றுமையாக அவரவர் தேசத்திலே அவரவர் சுதந்திரமாக வாழுகின்ற வழியை பின்பற்றுவதற்கு நாங்கள் ஒன்று சேர வேண்டும் என்று இச்சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். எங்களுடைய சிங்கள சகோதரர்கள் மீது அவர்களுடைய செயல்பாடுகள், அவர்களுடைய குரல்கள் எல்லாம் எங்களுடைய போராட்டத்தை ஏற்றுக்கொள்ளுகின்ற வகையிலே தங்களுடைய செயல்பாடுகளை, தங்களுடைய கருத்துக்களை சொல்லிக் கொண்டிருக்கிறார். அந்த வகையிலே ஒரு ராணுவத்திலே இருந்த ஆட்டோ ஓடுகின்றவர் சொல்லுகிறார், ஈழத்தை கொடுத்திருந்தால் பணம் கிடைத்திருக்கும், இந்த நாடு கஷ்டப்படுகின்ற சூழல் இருந்திருக்காது என்று சொல்லுகிறார். ஆயுத போராட்டத்திலே நாங்கள் எங்களுடைய சிங்கள மக்கள் கஷ்டப்படுகின்ற சாப்பாட்டுக்கு கஷ்டப்படுகின்ற போது விடுதலை புலிகள் இருந்திருந்தால் அவர்கள் எங்களுக்கு உணவளித்திருக்கிறார்கள், உணவளித்திருப்பார்கள் என்று சொல்லுகிறார். ஒரு கட்டத்திலே விடுதலை புலிகள் சிங்கள மக்களிடம் சென்று உணவை, உணவு பாசல்களை குறித்த வரலாறு இருக்கிறது. அந்த வகையிலே இன்றைக்கு எங்களுடைய போராட்டம் நியாயப்படுத்துகின்ற வகையிலே இருந்திருக்கின்ற அந்த சூழலிலே இன்றைக்கு சிங்கள மக்களுடைய போராட்டமும் ஒரு நியாயமான, இந்த நாட்டிலே சமமான மக்களை தங்களுடைய கவனத்தில் கொள்ள வேண்டும், தங்களுடைய உணர்வுகளை ஏற்றுக்கொள்கிறவர்களைத்தான் நாங்கள் ஆதரிக்க வேண்டும் என்ற அந்த ஒற்றுமை வந்திருக்கிறது. இன்றைக்கு சிங்கள மக்கள் இந்த போராட்டத்திலே கலந்து கொண்டிருக்கிறார்கள், முஸ்லீம் சகோதரர்கள் கலந்து கொண்டிருக்கிறார்கள். ஆகவே ஒற்றுமை, தமிழ் மக்கள் அதிலே தங்களுடைய ஆதரவை தெரிவித்திருக்கிறார்கள். ஆகவே இந்த ஒற்றுமை என்பது நான் பகிரங்க வேண்டுகோளை விடுக்கின்றேன். இந்த தேசத்திலே நாங்கள் எங்களுடைய மக்கள் ஒற்றுமையாக அந்த வகையிலே அந்தந்த இனங்கள், தமிழ் பேசும் மக்கள் தங்களுடைய சுதந்திரத்தையும் சிங்கள மக்களுடைய அந்த உரிமையையும் நாங்கள் சேர்ந்து செயல்பட வேண்டும் என்று கேட்டு விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ. ஹானரபிள் டாக்டர் பந்தலகுணவர்தன, யூ ஹேவ் 13 மினிட்ஸ். 13 மினிட்ஸ். 13 மினிட்ஸ்.
கரும் உலாசனாரோடு மந்திரித்துமணி. ஸ்ரீலாங்கி இத்திஹாசே கிசிவி விட்டக்கத் அப்படி மூணு நொதுன்னு தேவந்தம ஆர்த்திக அர்பூதேட்டை அப்படி மூணு தில தீன் மே அர்பூதே நிதாசின் பசி லங்கா இத்திஹாசே திதாஸ் விஸ்வ வருஷேதி ஆர்த்திகே வர்தன அனுபாத்தே ரின துணை தசம் ஹயதக்வா கடானுவெட்ன එහෙම එකක් ලංකා ඉතිහාසයේ වාර්තා වෙන්නේ නැහැ. මොකද ආර්ථිකය ඇති වෙච්ච දරුණුතම පසුබෑම, ඒට ප්‍රධාන හේතුව COVID-19 වසංගතයේ හේතු කොටගෙන 1930න් පස්සේ ලෝකයේ ඇති වෙලා තියෙන දැවැන්ත මර්බුදය මේ වන විට ලෝකේ රටවල් මූණ දෙනවා COVID-19 වසංගතයේ කරන කොටගෙන. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ ප්‍රබලම රාජ්‍යයේ 2008න් පස්සේ වැඩිම උද්දමන අනුපාතයේ වාර්තා කරන්නේ මේ අවස්ථාවේ. ලෝකයේ අනිකුත් රටවලත් ඉතා විශාල ලෙස නූල කැඩුණු සරුංගලයක් වගේ සියලුම භාණ්ඩවල මිල ඉහළ යනවා. කන්ටේනර් ගාස්තු වැඩි වෙනවා, නැව් ගාස්තු වැඩි වෙනවා. භාණ්ඩ හිඟවීම නිසා විශේෂයෙන් මෑතකදී ඇතිවෙච්ච COVID-19 පස්සේ ඇතිවෙච්ච යුක්‍රේන් රෂියා මේ අර්බුදයත් සමග මුළු ලෝකේ පුරාම දැවැන්ත භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. ඒ නිසා ලෝක බැංකුව ඉතා පැහැදිලි ලෙස අනතුරු අංගෝල තියෙනවා. ඉදිරි කාල පරිච්ඡේදය තුළ ලෝකයේ දැවැන්ත ආහාර අර්බුදයක් ඇතිවෙන බව. මේ නිසා අන්තර්ජාතික තත්ත්වය තුළ අද පකිස්තානය ගත්තත් මේ ඇතිවන ආර්ථික පීඩනය මත ජනතාව පාරට බැලලා ඉන්න. නේපාලය ගත්තත් එලෙසින් පාරට බැලලා තියෙන. ඉතියෝපියාව ගත්තොත් ඉතියෝපියාව මෑතකදී සංවර්ධනය වෙන රටක් වේගෙන් සතියකට එක දවසයි ගෑස් දෙන්නේ, සතියකට දවස් දෙකයි පෙට්‍රල් දෙන්නේ. මෙවැනි අවපාතයක් 1930න් පස්සේ ලෝක ඉතිහාසයේ ඇතිවෙලා තියෙනවා. අවාසනාවකට අපි අපේ හුදු දේශපාලන වෛරය පමණක් පදනම් කර ගැනීම නිසා මේ ගරු සභාවට පැවරෙන වගකීම පිළිබඳ නිසි අවබෝධයෙන් කටයුතු කරනවාද කියන ප්‍රශ්නය ඇතිවෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව ණය අරගෙන ඒ ණය දේශීය විදේශීය වශයෙන් අරගෙන පමණට වඩා ඔරොත්තු නොදෙන ආකාරයට ණය අරගෙන ඒ ණය වාරික පොලී ගිවා ගැනීමට බැරි තත්ත්වේ මතුවෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ ඇති වෙලා තියෙන දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදය තුළ රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රටින් පිටට ගලා යාම කරන කොටගෙන අද අපිට විදේශ විනිමය පිළිබඳ රට සල්ලි පිළිබඳ දරුණු අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදය දීර්ඝ කාලීන අර්බුදයක්. ඒ ඉතිහාසයේ මේ මුදල් පිළිබඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව රජයේ ආදායම, රජයේ වියදම, රාජ්‍ය ණය, ණය ආපසු ගෙවීම පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරෙන්නේ මේ ගරු සභාවට. අද අපිට වෙලා තියෙන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කවුරු ආණ්ඩු කළත් නිසි ලෙස කරන්න බැරිවීම පිළිබඳ අර්බුදයක් තියෙන. අපි එදා 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ අරමුණු නිසි ලෙස ඉෂ්ට කළා නම් අද මේ ප්‍රශ්නෙට අපි මූණ දෙන්නේ නැහැ. 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මේ ගරු සභාව සම්මත කළේ කරුණු තුනක් ප්‍රදාන කරගෙන. 1906 වන විට මේ හයවැලියකනේ හිඟය දළ දේශීය නිෂ්පාදනයේ 5% නොඉක්ම වන ආකාරයට දිගටම පවත්වාගෙන යාම. මේ ආණ්ඩු එක කරන්න අසෝ මේ පාර්ලිමේන්තුව ඒ කරන්න අපෝසත් වුණා. බජට් ඩෙෆිසිට් එක 5% පවත්වාගෙන යන්න බැරි වුණා. 2006 ඉඳන් මේ වෙනකන් කළා නම් අද මේ ණය අර්බුදේ මෙලෙසින් ඇති වෙන්නේ නැහැ. ඒක කරන්න බැරි වුණේ අපි විටින් විට 3 සැරයක් මේ පනත සංශෝධනය කළා. නිලධාරීන්ගේ හා කර්තීපේ අධිකාරයක් දරපු ඇතැම් අදෘශ්‍යමාන බලවේගවල ඕනෙකමට මේ ගරු සභාව අවනත වෙලා මේ අපි සභාව විසින් 3 වරක් මේ පනත සංශෝධනය කළා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස අද වෙන විට අයවැය පරතරය 5% මේ 12%යි. 10%කට වඩා වැඩි. එදා කියලා තිබුණා 2013 සමස්ත රාජ්‍ය ණය 2013 වර්ෂයේ වන විට 60%ට අඩු කළ යුතුයි කියලා. අද ඒක කරන්නේ නැතුව දැන් රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 119%යි. එදා කියලා තිබුණා රජයේ ණය වලට ඇප වෙන්න පුළුවන් 4.5% දක්වා පමණයි කියලා. අද දැන් ඇප වෙලා තිනවා 15%. අපි මේ හිර වෙලා තියෙන්නේ මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ෆිස්කල් මැනේජ්මන්ට් රෙස්පොන්සිබිලිටි බිල් එක නිසි ලෙස ක්‍රියාත්මක කරන්න බැරි වීමේ වගකීම මේ පාර්ලිමේන්තුව බාරගත යුතු වෙනවා. අද ඛනිජ තෙල් ගෙන්නන්න බැරි වෙලා තියෙන්නේ, ගෑස් දෙන්න බැරි වෙලා තියෙන්නේ, බේත් හිඟ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව සුවකීය වගකීම නිසි ලෙස ඉෂ්ට කරන්න අපෝසත් වීමෙන් කියන එක මම මේ ගරු සභාවට බොහොම අවංකව කියන්න කැමති වෙනවා. මෙහිදී අපේ බාහිර ආර්ථිකය ගත්තොත් පිට ආර්ථිකය බේරගත්තේ අපි මුලින් මහින්ද රාජපක්ෂ යුගයේදී අපි ගත්තා 2007 සවරින් බොන්ඩ් එකක් ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. එහෙම ගත්තේ එදා යුද්ධයේ තිබුණා මේ සාමාන්‍ය ක්‍රමයට ලැබෙන මුදල් ප්‍රමාණය මදි. ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ගත්තා. ඒ ගන්න යන අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒ පක්ෂයත් ගිහිල්ලා HSBC බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළා මේ 500 දෙන්න එපා, අපි ආවොත් ආපහු ගෙවන්නේ නැහැ කියලා. මේ සල්ලි ගන්න යුද්ධෙට කියලා. ඊට පස්සේ සමහර අවුරුදු වල මේ සමස්ත ඝනදෙනු සිද්ධ වෙනකොට මදි වෙනවා ඇමරිකානු ඩොලර් බිලියනයක්. එතකොට අපි සමහර වර්ෂවලට ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ බිලියනයක් ගන්නවා. මෙහෙම මහින්ද රාජපක්ෂ යුගයේදී ගත්ත මුළු ප්‍රමාණය බිලියන 6යි. ඒකේ අවසාන වාරිකයේ තමයි ගෙවන්න තියෙන්නේ. 2012 ගත්ත සංවර්ධන බැඳුම් කරේ 2022 ජූලි මාසේ කල්පිරෙනවා. එතකොට ඒ රජයේ ගත්ත එකක් නැහැ ඊට පසුව. නමුත් 2015 ඉඳන් අවාසනාවකට මේ සංවර්ධන බැඳුම් කර නිකුත් කිරීම මහා පරිමාණික මට්ටමේ සිද්ධ කළා. ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා සෑම වර්ෂයකදීම 2015, 16, 17, 18, 19 කියන වර්ෂ පහේදී පමණක් ලබා ගත්ත 12.5 ඇමරිකානු ඩොලර් බිලියන 12.5. මං ගරු සභාපතිතුමනි සඳහන් කරන්න කැමති 2019 දැන් ආණ්ඩු ඉවර වෙනවා. මාර්තු මාසේ ගන්නවා ඇමරිකන් ඩොලර් මිලියන 1000ක්. 2024 මාර්තු තමයි කල්පිරෙන්නේ 6.8 පොලිය. 2019 ජුනි මාසේ ගන්නවා 500ක්. 2024 මාර්තු කල්පිරෙන්නේ 6.3 පොලිය. දෙදස් දා නමේ ජුනිමාසි ආයිත් ගන්නව එක්දස් පන්සීයක් දෙදස් විසි නමේ ජුනි කල්පිරෙන්නේ හතයි දසම් පායි පොලිය. එතකොට දෙදස් දානමේ වර්ෂයේදි විතරක් තුන් සැරයකට අරන් තියෙනවා තුන් දා එ කියන්නේ බිලියන තුනක් දෙදස් තුන වර්ෂයේදි විතරක් අරන් තියෙනවා ඇමරිකාන් ඩොල බිලියන තුනක් ඒ කල්පිරෙන්නේ දෙදස් විසි නමය. ඒ නිසා කාගේ ආණ්ඩුවක් කවුරු ආණ්ඩු කළත් අපිට මේ අර්බුදයට 2029 වෙනකම් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාටවත් ගැලවීමක් විසඳුමක් නැහැ. ඒක නිසා තමයි මේ ගරු සභාවේ අපි සියලු දෙනා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ඇති වෙලා තියෙන අර්බුදයට වග උත්තර කරුවණ ඇති වේ යුත්තේ සර්වපාක්ෂික එකඟතාවයක්. අපි කොහොමද මේ වැටුන තැනින් දීර්ඝ කාලයක් තිස්සේ රට මෙතනට වැට්ටුවා නම් ඒක කාගේවත් වැරද්දක් දෝෂයක් නිසා නෙමෙයි. අපි නැවත මේ ණය උගුලෙන් ගැලවෙන්නේ කොහොමද? අපිට මේ ණය නැවත සැකසුම් කර ගැනීම කරන්නේ කෙසේද? ඒ සඳහා කල් ලබා ගන්න පුළුවන්ද? ඒ අතරතුර අපි වඩා වාසිදායක මාර්ගවලින් අපනයන විවිධාංගීකරණයක් කළා. අපනයන නවීකරණය කළා. වෙළඳපොළ විවිධාංගීකරණයක් කළා. අපනයන ඉපයුම් වැඩි කර ගැනීම. සංචාරක සේවා ඇතුළු අනිකුත් තොරතුරු තාක්ෂණය වැනි අලුත් මාර්ගවලින් අපනයන ඩොලර් රට ඇතුළට ගෙන්වා ගැනීම. උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ වර්ෂයකට IT එක්ස්පෝර්ට් වලින් හොයන තොරතුරු තාක්ෂණ අපනයන වලින් ඇමරිකාන් ඩොලර් බිලියන 200යි. බිලියන 200යි. අපි තොරතුරු තාක්ෂණ අපනයන වලින් හොයන්නේ බිලියන 1.2යි. මේ රටේ තරුණයන්ට මේ රටේ යෞවනයට පුළුවන් මේ තොරතුරු තාක්ෂණයේ මගින් එක්තරක් අපිට දැනුම ප්‍රාග්ධනය වෙන ලෝකයක් තියෙන. ඓඩියාසා කැපිටල්. එහෙම නැත්නම් ඉනොවේටිව්ස් මොනවා අලුත් දේවල් අපි තොරතුරු තාක්ෂණයේ ඔස්සේ මේ තරුණ પરම්පරාව කෙටි කාලයකදී වෙනදපොළට යොමු කළොත් අපිට IT වලින් මේ ඉන්දියාව ඩොලර් මිලියන බිලියන 200ක් හොයනකොට අපිට බිලියන 10ක් අතරේක හොයාගන්න පුළුවන්. මේ අර්බුදයට විසඳුම් මාර්ගයක් තියෙනවා. ඒ නිසා අපි සම්ප්‍රදායික නොවන සිතුම් පැතුම් යටතේ විදේශ ආයෝජන රට තුලට වැඩි වශයෙන් ගෙන්න ගන්න පුළුවන් නම් මේ විදේශ ආයෝජන එන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන ප්‍රචණ්ඩත්වයෙන් තොර විවිධ අවශ්‍ය කරන පරිසරය හදන්න නැතුව එවන්නක් කරන්න බෑ. ඒ නිසා ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි අපිට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවට රාජ්‍ය මුදල්
පිළිබඳ
විසඳුම් සොයාගන්න. ඒක නිසා මේ වගකීම පැහැර අරින්න මේ පාර්ලිමේන්තුවට අයිතියක් නැහැ. ඉන්දියාවේ ඉතා ප්‍රකට විද්‍යාඥයෙක් වූ අබ්දුල් කලාම් ජනාධිපතිතුමා වරක් මෙසේ ප්‍රකාශ කළ තිබෙනවා. මට මේ ප්‍රකාශය කියවල කතාව අවසන් කරන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. ගෞරවනීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, විශේෂයෙන් තරුණ මන්ත්‍රීවරුනි, මා ඔබ හමුවන සෑම අවස්ථාවකදම මම ඔබතුලින් දකින්නේ මහත්මා ගාන්ධි, ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්, පණ්ඩිත ජවහර්ලාල් නේරු, සර්දාර් පටෙල්, සුභාෂ් චන්ද්‍ර බෝස්, ආචාර්ය අම්බේකර්, අබ්දුල් කලාම් ආසාද්, රාජාජී සහ අපේ ජාතියේ බොහෝ ශ්‍රේෂ්ඨ විචක්ෂණශීලී නායකයන්ගේ සදාකාලිකව දැල්වෙන ආධ්‍යාත්මික ජීවගුණයයි. ඔබට වඩා ඉහළින් ජාතිය නංවාලියකි ආකාරයේ දැක්මක් සහිත නායකයන් වන්න ඔබටත් පුළුවන්ද? ඉන්දියාවේ ශ්‍රේෂ්ඨයන් අතර කෙනෙකු වන්න ඔබට පුළුවන්ද? ඔව්, ඔබට පුළුවන්. වර්ෂ 2020ට පෙර ඉන්දියාව ආර්ථික වශයෙන් සමෘද්ධිමත්, ප්‍රීතිමත්, ශක්තිමත් හා ආරක්ෂා සහිත රටක් බවට පරිවර්තනය කිරීමේ ශ්‍රේෂ්ඨ මෙහෙවර උදෙසා නායකත්වය ලබා දෙමින් පාර්ලිමේන්තුව ප්‍රාණවත් භාවයට පත් කළ හැකිනම් එය උදාරතර තත්වයට රටපත් කිරීමට පුළුවන්. ගෞරවනීය මන්ත්‍රීවරුනි, ඔබට සුවිසල් අරමුණක් තිබිය යුතුවක් මෙන්ම පාර්ලිමේන්තුව තුලදී සහ ඉන් බාහිරවත් රට ජාතිය වෙනුවෙන් වැඩ කළ යුතුය. කටයුතු සම්පාදනයේදී ලඝුව විසිරී ගිය මානසික තත්වයන්ගෙන් අත් මිදී රටත් ජාතියත් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ නිර්භීත ජව සම්පන්න මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ඔබ සදාකාලිකව ස්මරණය කරනු ඇත. ඒ නිසා රට වැටී තිබෙන මේ භයංකර තත්වයෙන් අපි සියලු දෙනා එකතු වෙලා රට මුදා ගැනීම සඳහා ජාතික එකඟතාවයක් ඇති කර ගැනීමට සර්වපාර්ශ්වික එකඟතාවයක් හා රජයක් ඇති කර ගැනීමට සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියන ප්‍රාර්ථනාවෙන් මගේ වචන කීපය අවසන් කරනවා.
Thank you. Honorable Rauf Hakim, you have 10 minutes.
Thank you, Mr. Deputy Chairman of Committees. At the outset, I would like to express my condolences to the family of Chaminda Lakshman, who had to pay with his life during the agitation that took place in Rabukkana yesterday. And having said that, it is also pertinent for us to refer to the fact that by yesterday we have completed 3 years since the Easter Sunday bombings. Api Pasku Irida, e Milecha Thrastavadi Ketavachakin Pasua, Aurutunak Pasukara Tiena Me Avadiedi, Visheshema Katua Pitya Santa Sebastian Devastanidit, Evagema Santa Antoni Devumadrit, Etekama Leon Devastania, Christiana Devastania, Madakalupadit. It Samagama Sancharaka Hotel Tunaka Columbadit Sidhuvunu E Bayanaka Bomba Piprimvala Miyagiya Ayavinuin Ape Kampanaya Kanagatwa Palakarnatara E Vindityanta Nisilesa Yuktiya Itunovima Pilibandava Me Sabagarbya Tula කතන කීපයක් අපි අහන්න ලැබුණා. ගලු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපි දකිනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ ප්‍රධානීන් විටින් විට තමන් මේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබුණායි කියන එක ප්‍රතික්ෂේප කරනවා. අපේ සංවිධායකතුමා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඊයේ සරල සාධකයක් ඉදිරිපත් කළා. එනම් 2018 පළාත් පාලන මැතිවරණයේදී තමන්ගේ පක්ෂය විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. අපට මින් ඉදිරියට එන ඕනෑම මැතිවරණයක ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් කියන තත්ත්වයක් තිබියදී අපට කිසිම උවමනාවක් තිබුණේ නැහැ. මෙවැනි දේශපාලන කුමන්ත්‍රණයක් කරහා මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවක් කරහා ආණ්ඩු බලය ගන්න කියලා සමන්ගේ ඒ සාධක ඉදිරිපත් කළා. මමගෙන පිළිතුරු වශයෙන් මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ආණ්ඩුපක්ෂයේ සංවිධායකතුමාගේ මේක ඔබතුමන් අර මහර කොටකල්සම ඇඳගෙන ගිහිල්ලා අත්තනගල ඔයට මුට්ටි හලන වගේ වැඩක් නෙවෙයි. ඊට වඩා වෙනස් වැඩක්. මේ කාරණාවට පිළිතුරු දෙන්න පුළුවන් නම් එහෙමනම් ඔබතුමන්ලට එතරම් දුරට ශක්තියක් තිබුණා නම් මැතිවරණයක් මීළඟ අවුරුද්දේදී 2019 වෙනකොට මේ සිද්ධිය ඇතිවෙද්දී ඊ ඊළඟ අවුරුද්දේ ඒ අවුරුද්දේම අන්තිම භාගයේ ජනාධිපති මැතිවරණයක් එන්න තියෙද්දී මොකද තිබුණ උබන වමනාව 2018 ඔක්තෝබර් මාසේ වෙනකොට පස්ස දොරෙන් ආණ්ඩු බලය අත්පත් කර ගැනීමට තිබුණ වමනාව මොකද්ද? ඇයි ඒක කරේ? ඒ ප්‍රශ්නයට කිසි පිළිතුරක් නැහැ. හිටපු ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා පස්ස දොරෙන් අපේ වර්තමාන අග්‍රමහත්තයතුමා ඒ ව්‍යවස්ථාවට පටහැනිව ආණ්ඩු බලය අත්පත් කරගන්න ඉදිරිපත් වුණේ ඇයි? ඒකේ සම්පූර්ණයෙන්ම තමන්ට තිබුණු ගෞරවය සම්පූර්ණ විනාශ කරගත්තා. ඒ විතරක් නෙවෙයි, තමන්ට විශ්වාසයක් තිබුණ නැහැ මින් ඉදිරියට එන ජනාධිපති මැතිවරණයක ජය ගන්න පුළුවන්ද කියන විශ්වාසයක් තිබුණ නැහැ කියන එක ඒකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද? එහෙම තිබියේදී මේ හිටපු ජනාධිපතිතුමත් අපේ ආරක්ෂකතුමත් ගැට ගහලා ඔන්න ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර කියන හාදෙක් ඉදිරිපත් වෙලා තව කුමන්ත්‍රණයක් ගැන කතා කළා නේද? දැන් ආණ්ඩුවලේ ගත්තට පස්සේ දැන් නාමල් කුමාරකෝ, නාමල් කුමාර ගැන මොනවද තියෙන විමර්ශනය? ඔව්, ඒ දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ සාක්කුවේ ඉන්නවායි කියලා මේ රිෂාද් බදුවිදින් මන්ත්‍රීතුමා කියනවා. දැන් මේ නාමල් කුමාර කියන හාදයා මේ විශාල කුමන්ත්‍රණයක් ගැන හිටපු ජනාධිපතිතුමා, ඔබතුමාගේ නායකතුමා හිටපු ජනාධිපතිතුමත් හිටපු ආරක්ෂක ලේකම් වර්තමාන ජනාධිපතිතුමත් දෙන්නම ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා ඔන්න කතාවක් ගෙනාවා. ගෙනවිත් හිටපු ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානී ඒ පොලිස් නියෝජ්‍ය පොලිස්පත්තුමාව අත්අඩංගුවට ගත්තා. එතුමා නම මොකද්ද? හිටපු නියෝජ්‍ය පොලිස්පත්තුමා අත්අඩංගුවට ගත්තේ නාමල් කුමාරගේ කවුරු හරි ඒ කෙනාට ඒ අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ වෙනකොට මේ සහරාන් අත්අඩංගුවට ගන්න ඒ වගේම රතු නිවේදනයක් ජාත්‍යන්තර වශයෙන් නිකුත් කිරීමට තිබුණු අවස්ථාවත් ගිලිහී ගියා. ඒ වෙනකොට අත්අඩංගුව ගැනීමට තිබුණු හැම සැලසුමක්ම සම්පූර්ණ සුණු විසිරි වුණා. ඒව කරන්න හේතු වුණේ කුමක්ද? ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න මේ සිද්ධිදාමයන් එක්ක, මේ ත්‍රස්තවාදීන්ගේ සිද්ධිදාමයන් එක්ක සාපේක්ෂව සිදුවෙච්ච දේශපාලන සිදුවීම් එක්කත් අපි ගලපලා බලනකොට යම් කුමන්ත්‍රණයක් තිබුණාද කියන එක පිළිබඳව විශාල ප්‍රශ්නයක් ගොඩ නැගෙනවා. ඒකට මං හේතු කීයක් කියන්නම්. දැන් ශානිය බේසේකර මැතිතුමාගේ ශ්‍රේෂ්ඨාධිකරණ පැත්සමේ කාරණයක් කියලා තියෙනවා. නොවැම්බර් 30 වෙනිදා, ඒ කියන්නේ මේ දවස් 52 ආණ්ඩුව බලහත්කාරයෙන් තමන්ට ආණ්ඩුවල අත්පත් කරගෙන තියෙන අවස්ථාවකදී තමයි ඒ කාලවකවානුවේ නොවැම්බර් 30 වෙනිදා තමයි අර වනාත විල්ලුව සිද්ධිය සිදු වෙන්නේ. පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගේ ගෙල කපලා ඒ ආයුධ අරගත්ත ඒ සිද්ධියෙන් පස්සේ යුද හමුදාවේ බුද්ධි නිලධාරියෙක් ගිහිල්ලා කියනවා අන්න බෝක්කුවක් අස්සේ කොටි සංවිධානයේ මරාගෙන මරණ ඇඳුම් කට්ටලයක් තියෙනවායි කියලා හොයාගත්තයි කියලා ඇවිල්ලා දැන් ඒ සිද්ධියට කොටි සංවිධානයේ උඩ කරපිට ඒක දානවා. ඉතින් ඒක දැම්මේ ඇයි?
සම්පූර්ණයෙන්ම
ඒ වගේ අවශ්‍ය විදාවට අවශ්‍ය විදිහට මේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම වළක්වාලීම සඳහා බුද්ධිංශ ප්‍රධාන නිලධාරීන් මම නම කියන්න යන්නේ නැහැ, තවත් නිලධාරි කෙනෙක් දැන් රජයේ සාක්ෂිකරු හැටියට පත් කරගෙන සිටිනවා. තමන්ණේකට වග කියන්න ඕනේ කියලා ජනාධිපති විමර්ශන කොමිෂමේ කියා තියෙද්දි එතුමා ඒ විතරක් නෙවෙයි එතුමාගේ දුරකතන දත්ත මකා දමලා විමර්ශනයේද බාධා කරපු පොලිස් නිලධාරි කෙනෙකුට දැන් රජයේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් හැටියට පත් කරලා තියෙන්නේ කුමකටද කියලා ප්‍රශ්නයක් අහන්න සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි, බලන්න මේ සිදුවීම් වෙච්ච වකවානුවේ ඒකට ආසන්නම සිදු වුණු අනිකුත් දේශපාලන සිදුවීම් අප්‍රේල් 5 වෙනිදා වෙනකොට 2009 අපේ ආණ්ඩුව අපේ අයවැය අපි ජය ගන්නවා. ඒත් එක්කම අප්‍රේල් 10 වෙනිදා වෙනකොට පොදුජන පෙරමුණත් ආණ්ඩු පක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තිබුණු කතාබහ සාකච්ඡාව සම්පූර්ණ බිඳ වැටෙනවා. ඊන් පසුව තමන්ට උවමනා වෙනවා යම් ආකාරයකින් යම් සිද්ධියක් ඇති කරලා එතුලින් දේශපාලන වාසි ගැනීම කියන ඒ தත්ත්වය උදා වෙනවායි කියන එකට සැලකුණු පේනවා. ඒ විතරක් නෙවෙයි, මේක අවශ්‍ය විදිහකට තමන්ට අපි දන්නවා දැන් ප්‍රහාර එල්ල කළේ කවුද කියලා දන්නවා, ප්‍රහාරය නැත්තේ කවුද කියලා දන්නවා. නමුත් ප්‍රහාරය සංවිධානය කිරීම සඳහා මෙතරම් දුරට ඉතාම සංවිධානාත්මක ලෙස අටපොලක මරාගෙන මැරෙන මේ
බෝම්බකරුවන්
හරහා මේ සිද්ධිය ඇති කිරීමට ඉතාම සංවිධානාත්මක ලෙස මෙසරම් දියුණු තාක්ෂණයකින් යුත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට කාටද පුළුවන්කමක් ලැබෙන්නේ? ඉතින් මේ වගේ ඉතාම පහත් නින්දිත විදිහට දේශපාලන කුමන්ත්‍රණයක් කරහා මේක සිදු වුණාය කියන එක පිළිබඳව සාධක ඕන තරම් තියෙනවා. මම ඒ වෙලුම් එකෙන් එක දැන් කියවගෙන යනවා. තවත් හේතු සාධක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරියට. මේක ඉතාම වැදගත් කාරණා කීපයක්. මේ පිළිබඳව මනුෂ්‍ය නාරායණාකාර මැතිතුමා, අපේ හරින් ෆෙනාන්ඩෝ මැතිතුමා, මෙවැනි කීප මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ පිළිබඳව හොයාගෙන යනවා. මේ වගේ කරුණු එළිදරව් වෙනකොට අපේ අතිඋතුම් කාදිනල් තුමන් දැන් පළ කරලා තියෙන මේ සැකය පිළිබඳව තවත් තවත් වැඩි වැඩියෙන් කාරණා ඉස්මතු වේවි. ඒ බැවින් මේ වගේ මේක දැන් නෙවෙයි අපේ නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, අපි දන්නා කාරණයක් තමයි මේ වෙනමකුත් නෙවෙයි දිත්ත ධම්ම
කර්මය
නැවත දැන් මේ ආණ්ඩුවට ඇති වෙලා තිබෙනවා. ඒ තුළින් මේ ආණ්ඩුව වහාම ගෙදර යෑමේ ඒ කාල සීමාව ඇවිත් තියෙනවා. වහාම පිටත් වෙන්නේ කියලා කියමින් මම මගේ කතාව නිමක් කරන සුති.
තැන්කියෝ හොනරබල් උදයන කිරින්දිගෝඩ යෆ් 5 මිනිට්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් මාගේ සාතිශය සංවේගය පළ කරන අතරටම ඔවුන් වෙනුවෙන් යුක්ති ඉටුවිය යුතු බව ප්‍රකාශ කරමින් මගේ කතාව ආරම්භ කරන්න අවස්ථාවක් පතනවා. ශ්‍රී ලංකාව රජයක් වශයෙන් නොව රටක් වශයෙන් ඉතිහාසයේ මුහුණ දී ඇති ඉතාම වැදගත් හා සංවේදී අර්බුදකාරී අවස්ථාව ගත කරමින් සිටින මොහොතක මා නියෝජනය කරන ප්‍රජාවගේත් මා සමග කණ්ඩායම් ගත වූ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් අදහස් මෙම උත්තරීතර සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ස්තුතිය පළ කරනවා. මේ මාසයේ පුරාවටම මෙම අර්බුදකාරී තත්ත්වය ගැන විවිධ වූ දේශපාලන දෘෂ්ටිකෝණයන්ගෙන් යුත් හරබර කතාවලින්ද, විදග්ග අදහස් තුළින්ද, බුද්ධිමත් ප්‍රවේශයන් තුළින්ද සන්තෘප්ත වී ඇතැයි අපි විශ්වාස කරනවා. මේ කතාවල මේ විවාදවල අදහස හරි කවුද වැරදි කවුද කිය අපතර විවාද කිරීම නොවේ. පාර්ලිමේන්තු වූ යාදයක් තිබීම අරමුණ වන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැතිවරුන්ට ගැටලු හා සම්බන්ධ ප්‍රතිපත්ති නීති නව යෝජනා ගෙනෙමින් ඔවුන් නියෝජනය කරන ප්‍රජාවගේ හඬ ඔවුන්ගේ දැක්ම රටේ අනාගතය යහපත් කිරීමට යොදා ගැනීම සඳහා මැදිහත් වීමට අවස්ථා උදා කිරීමයි. හැබැයි අපට අවබෝධ වූයේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ කණ්ඩායමුත් ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ කණ්ඩායමුත් සිය දේශපාලන අරමුණු අතර අතරමං ඇති සේකි. තමන්ගේ ගොඩ වැඩ කර ගැනීමේ ආත්මාර්ථකාමී උත්සාහය තුළ සුවහසක් පොදු ජනතාවගේ අනාගතයේ බිල්ලට දීමට අපට හැකියාවක් නැති බව අවධාරණය කරමි. මේ අවස්ථාවේ යුගයේ අවශ්‍යතාවය වන්නේ භූමියේ ඇති වී ඇති ප්‍රශ්නවලට ක්ෂණික හා කඩිනම් විසඳුම් සැපීමත්, එමගින් අපේ ආදරණීය ජනතාවගේ දෛනික ජන ජීවිත හැකියක්මනින් යථාවත් කිරීමත්, ඒ සඳහා වන්නා වූ අවංක දේශපාලනික ප්‍රවිෂ්ටයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවයත්ය. මෙම අර්බුදය ඇති වූ දාසට මේ පාර්ලිමේන්තුව තුළ සාදන ලද්දේ ආණ්ඩි හත් දෙනාගේ කැඳ හැලියක් පමණක්ය. මෙහෙම ගියොත් ජනතාවට කැඳත් මැතියන බව අවබෝධ කරගත යුතුය. පාර්ලිමේන්තුවට මිනිස්සු වෛර කරන්නේ මේ නිසාය. අප මන්ත්‍රීවරුන් දස දෙනෙකු වෙන මමත්, KPS කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංජුල, නීතිඥ වසන්තයාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, කරුණාදාස කොඩිතුවක්කු, මහාචාර්ය ගුණපාල රත්නසේකර, අකිල සාලිය එල්ලාවල හා උදයකාන්ත ගුණතිලක යන අප මෙම අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය පාලම වීම සඳහා එක්සිත්ව කටයුතු කරන්නේ හේිනි. අපගේ අරමුණ ආණ්ඩුපක්ෂෙන් විතැන් වී ගිය කණ්ඩායමුත් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ හා කණ්ඩායමුත් එක්තැන් කරගත් සර්වපාක්ෂික අන්තර්වාර පාලනයක් සඳහා සියලු දෙනාම එක රැහෙනින් බැඳ මිලියන 22 ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා වන මාවත පාදාලීම පමණකි. අප කණ්ඩායමක් වශයෙන් ස්වාධීන වීමේ තීරණයක් ගෙන ඇති බව යන්න මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූද සත්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීම සඳහා මේද අවස්ථාවක් කර ගනිමි. මේ අවස්ථාවේ ස්වාධීනත්වයේ ප්‍රකාශ කොට දවසේ වීරයන් වීමට අපට අවශ්‍යතාවයක් නොමැත. 69,00,000 ජනවරම ආරක්ෂා කරගනිමින්, රට ආරක්ෂා කරගනිමින් අපගේ අවංක ප්‍රගතිශීලී ජනහිතකාමී අරමුණු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තුළ ජයග්‍රහණය කරවීම සඳහා අපගේ හෘද සාක්ෂියට එකගව කටයුතු කිරීමට අප තීරණය කොට ඇති බවත් මේ අවස්ථාවේ මේ ගෞරවනීය සභාව දැනුවත්
කරමි.
මේ මොහොතේ අප මුහුණ දෙන ගැටලුව ලෙසින් විදේශ විනිමය හිඟකම නිසා රටවැසියා මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසා බිහි වූ සමාජ ආර්ථික දේශපාලන ගැටලුව වගේම දේශගුණ තත්ත්වය නිසා ඇති වූ පාරිසරික අර්බුදය සම්බන්ධිනුත් සාකච්ඡා කළ හැක. මේ ආර්ථික ගැටලුව නිසාවෙන් ඇති වූ බලශක්තිය අර්බුදය මත පමණක් මේ අර්බුදය ලඝු නොකළ යුතුයි. පාලකයා විසින් පාලිතයාගේ අවශ්‍යතාව පිළිබඳ සන්නෝයේදී නොවීම තුළ ඇති වූ සමාජ පීඩනයේ දෙදරාගිය බවත් කිව යුතුය. මේ අවස්ථාවේ අපේ වගකීම අපේ අරමුණ විය යුත්තේ මේ ඇති වී තියෙන සමාජ ආර්ථික දේශපාලන ගැටලුවට විසඳුම් සඳහා අවශ්‍ය කටයුතු කිරීමේ. එතුලින් ජනතාවට උන් බලාපොරොත්තු වෙන විසඳුම සඳහා පාර්ලිමේන්තුව අවංකව ක්‍රියා කරන බව අවබෝධ කර ගැනීමට සැලැස්වීමයි. අවසානයේ රටේ ඇති වී ඇති මෙම ගැටලුව වෙත විසඳුම් ලබා දීම සඳහා පමණක් නොව මින් මතු එබඳු ගැටලු ඇතිවීම ඇති නොවීම සඳහා අවශ්‍ය දේශපාලනික ආර්ථික හා නෛතික ප්‍රතිබන්ධ සැකසීමයි. මා පාර්ලිමේන්තුවේ නවකෙක්. මාගේ නීතිඥ වෘත්තිය පසක තබා ජනතා නියෝජිතයෙක් බවට පත් වූයේ ඒ තුළින් ජනතා වාදීව අදින්නා දාණයෙන් තොරව ප්‍රගතිශීලී ලෙස ජනතාවට සේවය කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙනි. මා ආරක්ෂක බටයන් ලබාගෙන නැත. ආරක්ෂක උපකරණ ලබාගෙන නැත. ඒ මාගේ ප්‍රතිපත්තියේ කොටසකි. මේ අවස්ථාවේ මගෙන් පාර්ලිමේන්තුවට සිදුවිය යුතු මාගේ මව් රටට සිදුවිය යුතු ශ්‍රේෂ්ඨ කාර්ය වන මේ ආර්ථික දේශපාලනික සමාජයේ පාරිසරික ගැටලු වලින් මාගේ මව් රට ගොඩ ගැනීම සඳහා මාද අපගේ කණ්ඩායමද එකවන්න කැප වෙන බවත් වැඩිදුරටත් කියා සිටිනවා. දේශපාලන අර්බුදය පිළිබඳ කෙටියෙන් කතා කළහොත් පාර අවට රැස්වීමෙන් සාමකාමී ප්‍රකාශන කරමින් ඉල්ලා සිටින්න සිටින්නා වූ වෙනස ලබා ගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදී මඟ ඔස්සේ සඳහා කටයුතු කළ යුතු බව අවධාරණය කරමි. එමෙන්ම මේ රටේ ජනතාවටද පණිවිඩයක් දිව යුතුයි. අවිහිංසාවාදයෙන් ලබා ගත හැකි ජයග්‍රහණය මට ඔබ අවිහිංසාවාදය තුළින් මේ වෙනුවටත් විශාල ජයග්‍රහණ රැසක් ලබාගෙන ඇති බව විශ්වාස කරන්න. ඒ සඳහා හෘදයාංගම කැප වූ ආදරණීය ජනතාවට හිසන මාචාර කරමි. නමුත් ප්‍රචණ්ඩත්වය මේ පිළිතුරක් නොවේ. ප්‍රචණ්ඩත්වය තුළින් ඔබේත් මගේ රටේ අනාගතය ප්‍රචණ්ඩත්වය තුළින් වෛරය තුළින් ප්‍රශ්නවල විසඳුම් ලබා ගත නොහැක.
Honorable member, please wind up.
Okay. මා ගෞරවයෙන් මෙහි කොටසක් මගේ කතාවේ කොටසක් වශයෙන් හැන්සට් වාර්තාවට ඇතුළත් කරන සිල්ලා සිටින්න සභාගත කරනවා.
Thank you.